समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए अपगे शास्त्रु सम्मा संबुदुरजानन वहन्सेट अप हेम दिनागेम नमस्कारय वेवा सुपिन्वत्नी මේ පිනතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අදත් මේ දේශනාව සඳහා බොහොම මෛත්‍රියෙන් දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පින්වත් දමිත්තෙන කෝල් මහත්මතුමන් සුදර්ශනී හරස්කම මහත්මිය සුජීව කුමාරපිරු මහත්මයා ප්‍රියදර්ශනී කුමාරපිරු මහත්මිය ඇතුළු අපේ දමිත්තෙනකෝ මහත්මයාගේ කල්යාණ මිත්‍ර පින්නතුන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. ඉතින් මේ දමිත්තෙනකෝ මහත්මයා ප්‍රදාන පින්නතුන් බොහොම කල්යාණ මිත්‍ර සත්පුරුෂ මේ ධර්මයේ ගැන උනන්දුවක් තියෙන. අවංකවම ධර්මයට ආසාවක් තියෙන. කිපිරිසක් ඒ නිසා තමයි මොන වැඩ තිබුණත් මොන කාර්ය බහුල කටයුතු තිබුණත් මේ ධර්මාවකාශය අහිමි කරගන්නේ නැහැ. ඒක මම දකින්නේ දක්ෂකමක් විදියට. තේ දක්ෂකමට මම හරියට ප්‍රශංසා කරනවා. අතිරේක වැඩ ඉස්සරහා මේ ධර්මයට තියෙන අවකාශයේ පසුපසට දාන්න ඇති එක ඔය මහත්යගේ තියෙන දක්ෂකමක් ඒක. ඒක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයට උවමනා දෙයක්. මොකද මේ ධර්ම හැම ධර්ම මාත්‍රයක්ම අපිට වැදගත්. සද්ධාව තියෙන මිනිහෙකුට හැම ධර්ම කාරණයක්ම වැදගත්. එයාට අවැදගත් මේ වහලා තියෙනවා ඒ වහලා නැහැ ඒව නම් අපිට වැඩක් නැහැ ඒව සරලයි එහෙම එකක් නැහැ කියන හැම ධර්ම මාත්‍රයක්ම සද්ධාව හොඳට තියෙනවා නම් වැදගත්. ඒ නිසා අපේ මේ දමිත්තෙනකෝන් මහත්මයා මම හරියට ප්‍රශංසා කරන්නේ මේ අවකාශයන් තුල කොච්චර කාර්ය බහුල වුණත් වෘත්තියමය කටයුතු තිබුණත් මේ අවකාශයට ඉතා ශ්‍රද්ධාවෙන් අර සියලු කටයුතු වලට දෙවෙනි තැනක් දීලා ඔබතුමා සම්බන්ධ වෙන එක අහම්බෙන් දවසක් අමාරක් ලංකාවේ නොහිටිය වෙලාවක සම්බන්ධ නොවුනා හැර අකණ්ඩව ආදර ගෞරවයෙන් මේ අවස්ථාවේ මේ කටයුතුට සම්බන්ධ වෙනවා. ඒක ජීවිතේට ආචින්න කර්මයක් විදිහට මරණ මංචකයේදී උදව් වෙයි. ආචින්න කර්ම කියලා ඒවා තියෙනවා. අපිට ස්ථිරයි අපට අපේ ජීවිතවල බොහෝ දෙනෙක්ගේ ජීවිතවල ගරුක කර්ම නැහැ. ගරුක කුසල් ගරුක අකුසල් දෙකම නැහෙනි. අපි පහුගිය කාලෙත් මේ පින්නතුන්ගේ දේශනාවෙදිම කිව්වා ගරුක කියන්නේ මොකද්ද කියන එක. ගරුක කුසලුත් නැහැ. ඒතර ගරුක කුසල් කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඒක ධානසිත වෙන්න ඕන. කෙනෙක් වෙන විදිහටත් තෝරන්න පුළුවන්. ඒක මට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ධානසිතක් කුසලයක් නම් ධානසිතක් අකුසලයක් නම් ආනන්තරීය පාපයක්. මං හිතන ඔය දෙකටම ඔයාලා අදාළ නැහැ කියලා. අදාළ අයත් ඉන්න පුළුවන් අහම්බෙන් මේ බණහන අය අතර ඉන්න පුළුවන්. ඒතර පළවෙනි ධානේවත් නැත්තම් යාට ගරුක මට්ටමින් අර බලපෑම් කරන්න පුළුවන් මට්ටමට කුසලාර්ථේ ප්‍රතිබල සම්පන්න වෙන්නේ. එතකොට අර පුරුද්ද විදියට එන දේවල් ගොඩාක් අපට මරණාසන්න මොහොතේදී බලපානවා සුගතියට යන්න. එතකොට දැන් විශේෂයෙන්ම මෙහිම දේශනා කළාම ඒක ආචින්න කර්මයක් විදියට බලපාද්දී ඒක බලපාන රටාවක් තියෙන එක හේතුව බොහෝ විට චතුරාරි සත්‍ය කතා වෙන තැනක උපදිනවා. අනේක තමයි විශේෂ දේ. මොකද ඔගොල්ලෝ හුරුවක් විදියට අරගෙන ආවේ මේ චතුරාරි සත්‍ය ධර්මයේ කතා කරන කම දේශනා කරන කම. තව පිරිසකට දුකේ නිරෝධය ගැන මතු කරපු කම තමයි හුරුවක් විදියට ජීවිතේ මාස්පතා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ හුරුවක් විදියට මාස්පතා ඔය පිනතුල අරගෙන ආපු එක ස්ථීරව උදව් වෙන්නේ ආයේ සුගතිය යන්නම නෙමෙයි චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා වෙන තැනක ප්‍රතිසන්දියට උදව් වෙනවා. ඒක ලොකු දෙයක්. ඒක දන් දුන්න කෙනෙකුට ලැබෙන්නේ සසර සැපය. මේ පින්නතුන්ලා මේ කරන වැඩෙන් වාලට ලැබෙන්නේ සසර නැවත නැවත චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්මුඛ වීම. ඒක අපිට ගොඩාක් උදව් කරන දෙයක්. පින්වත්නි, මේ දිනවල අපි දේශනාවලදී පැහැදිලි කරන්නේ ඉතාම වැදගත් ධර්ම කතාවක්. ඒ තමයි මේ සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි ආර්ය සත්‍යයයි කියන එකෙන් දේශනා 10ක් විතර කරන්න හිතාගෙන ඉන්නවා. ඒකෙන් දේශනා 8ක් විතර දැන් කෙරිලා තියෙනවා. දැන් මේ අවසාන දේශනා කීපයක් තමයි මේ කරන්නේ. ඒතර දුක නිමා කරන්න නම් සම්මුති සත්‍යවත් පරමාර්ථ සත්‍යවත් සෑහෙන්නේ නැහැ. දුක නිමා කරන්න නම් ආර්ය සත්‍යයේ උපකාරය උමනා කරනු. එතකොට මේ හැම තැනකම සම්මුතියටත් පරමාර්ථයටත් ආර්ය සත්‍යයටත් අදාළ ධර්ම කොටාසයක් තියෙනවා. හැම තැනම තියෙනවා. දැන් සම්මුති සත්‍යෙන් උදාහරණයක් මේ ඔය හැම ගාථාවකම ඔක තියෙනවා. ඒ කියන්නේ ඒ නිසා ඒ ඔය සම්මුතියයි පරමාර්ථයයි ආර්ය ස්වභාවයයි දන්නවනම් ඔය තුනම දන්නවනම් එයාට විශාල ධර්ම කොටාස ඕනේ. එකමක ගාථාවක් ඇති අවබෝධය කරා යන්න. එක ගාථාවක් ඇති. දැන් පෞගේ කාලේ අපි පැහැදිලි කළා මංගල සූත්‍රයේ ගාථා එක එක ගාථා. ඒ ගාථාවල ඇත්තටම මහා පුදුම විදියට නිවන කුළු ගැන්විලා තියෙනවා. ඒක අපිට අහුවෙන්නේ නැහැ. පුදුමාකාර විදියට නිවන කුළු ගැන්විලා තියෙනවා. දැන් බාහු සච්ඡංච සිප්පංච විනයෝජ සුසෙක්කිතෝ සුභාසිතාච යාවාචා කියනකොට මුළු නිවනම තියෙනවා ඒ වාක්‍යයේ. නමුත් අවාසනාවකට ලංකාවේ ගිහියොන්ටයි පැවිද්දුන්ටයි කාටවත් ඒක අහුවෙන්නේ. ඒක මේ ගිහි ජීවිතයටත් උදව්වක්. සම්මුතියට උදව්ව කියන්නේ ඒක තමයි. ඒකේ සම්මුති සත්‍යයේ පරාසයවත් ලංකාවේ මිනිසුන්ගේ නැහැ. සජ්ජායනාමය කුසලතාවයක් විතරයි තියෙන්නේ. බාහු සච්ච කියන්නේ බොහෝ සත්‍යයන් නැති බව. සිප්පංච, ඒ සත්‍යය පාවිච්චි කරන්න පුළුවන් හැකියාව. විනයෝච, ඒ සත්‍ය පාවිච්චි කරනකොට ඇතිවෙන ප්‍රතිඵලය. විනයෝච සුසික්කිතෝ, ඒ ප්‍රතිඵලයේ උරගානකොට තමන් තුළ චර්යාත්මකව ඇතිවෙන්න ඕන නිර්වාද්‍යතාවය. විනයෝච සුසික්කිතෝ, සුසික් ශික්ෂණය. සුභාසිතාච යාවාච, ඒක ඇතුලේ වඩා ඉහළ ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නම් කොහොමද අපි කොයි වගේ ගනුදෙනුවකටද යන්න ඕන? බලන්නකෝ පින්වත්නි, ආයතනයකට මේක පාවිච්චි කළොත් දැන් අපි ආයතනික ආචාර ධර්ම හදාන තියෙනවා. හරි, ඊට පස්සේ ආයතනවල අපි වඩා ඒක ඔසවා තබන්න විවිධ මනෝවිද්‍යාත්මක දේශන වෘත්තීය වේදීන් ගෙනල්ලා වඩා සශ්‍රීකත්වයක් බලාපොරොත්තු ගොඩාක් කතා කරනවා. නමුත් මේ මංගල සූත්‍රයේ තියෙන මේ එකම එක ගාථාවක් අපිට පාවිච්චි කරන්න බැරිද? බලන්න, මේක තමයි සම්මුතියට අදාළ தત્ත්වය. අද ලංකාවේ සම්මුතියට අදාළ தત્ත්වයවත් මේවායේ ඇත්තේ නැහැ. අද ගොඩාක් දෙනෙක්ගේ තියෙන්නේ සජ්ජාය නාමයේ தત્ත්වයක් විතරයි. දැන් මංගල සූත්‍රේ කොහොම කටපාඩම්. උපිරිත් කිව්වා බුදුන් වැඳවත් කියනවා, උදේටත් කියනවා, අවසටත් කියනවා. ඉතින් සිම ලොකු අහපතක් නැහැ. දැන් බලන්න බාහු සච්ච බොහෝ සත්‍යයන් තියෙනවා. ඒතකොට තමන්ගේ මතෙම ඉන්නේ නැනේ. දැන් අපි ගොඩාක් අයින්නේ නැ මන් තමයි දාන්නේ. මම තමයි ප්‍රධානියා. හරි, හාමුදුරුවෝ පවා ඉන්නවා. සමහර පන්සල්වල ඉන්නවා. ඒ හාමුදුරුවන්ට උඩින් ඒ ආරාමේ මේ අතු ගන්නවත් බෑ. හරි ප්‍රශ්න. මොකක්hari ගැටලුවා. සමහර පැවිද්දෝ ඉන්නවා එහෙම. හරි ගැටලු. අධිපති බවක් තියෙන. කොහෙද අධිපති බවක් තියෙන්නේ? මොකද්ද අධිපති බව පවත්වන්න කො අපිට ශේස්ත්‍රයක්? අධිපති බව පවත්වන්න තමන්ගේ කියලා ගන්න පුළුවන් කෑල්ලක් අහුවෙන්න ඕනනේ. එහෙම කෑල්ලක් අහුවෙන්නේ නැති තැනක කොහොමද අධිපති බව පවත්වන්නේ? බාහු සච්ච. බාහු සච්ච කියන්නේ මේ සත්‍ය සම්බන්ධ ප්‍රභේද ඇති බව. එතකොට තමයි මේ අතුගාන කෙනාට හරි අහුම්කම් දෙන්න හිතෙන්නේ. එතකොට ඒක දැක්කම ආර්ය සත්‍ය දාර්ශනික වුණා කියලා ඒ සත්‍යයන්ට අහුම්කම් දෙනවා. තව කෙනෙකුට අහුම්කම් දෙනවා. බර්සාරි පුත්තන් වහන්සේ සිවුර පොරවනකොට සිවුර පොටක් එහෙට මෙහෙට වෙලා අර පුංචි ආරෝකණේ කියලා තියෙනවනේ අනේ ඔබවහන්සේගේ මේ සිවුර ඊට හදාගෙන ආය අහලා තියෙනවා දැන් හරිද කියලා. එතකොට ඒ වගේ මේ ඒ කියන්නේ සත්‍ය සම්බන්ධ ප්‍රභේදගත බව යත ඇත්ත විවිධ හැඩතල ඇතුලේ තියෙන බව නිර්වද්‍යතාවයේ තමන්ගෙම තත්ත්වයක් නොවන බව නිවැරදි තීන්දු තීරණ තමන්ගේ හුදු අර්ථය ඇතුළෙම පමණක් නොව තවත් අදහස් ඇතුළේ හැංගිලා තියෙන්න පුළුවන් බව. එහෙම වුණාට පස්සේ ආයතනයක් තුළ පවුල් සංස්ථාවට මේක බලන්න කොච්චර හොඳයිද කියලා. අරබුදනේ. එතකොට මෙන්න මේක ඒක ඊට පස්සේ ඒ සත්‍ය සම්බන්ධ පරිච්ඡේදය ප්‍රායෝගික භාවිතයට අරන් ඉන්නේ කොහොමද? ඒ කියන්නේ අර ඔළුවේ තියෙන එක අතින් කරන්නේ කොහොමද? ඒක ඔළුවේ තිබ්බටම වැඩක් නැහැනේ. දැන් සමහර වෛද්‍යවරු ඉන්නවා න්‍යායාත්මකයි. හොඳ න්‍යායාචාර්යවරු. බෑ ප්‍රායෝගික වැඩ කරගන්න. ප්‍රායෝගිකව වැඩ කරගන්න බෑ. එතකොට දැන් සමහර හොඳ වෘත්තිවේදියෝ ඉන්නවා. මහ පොළොවේ වැඩ නැහැ. මහ පොළොවට ආවම බෑ. එතකොට මේ මහ පොළොවට ආවම බැරි නම් සම්මුතිය ඇතුලේ අසාර්ථකයිනේ. සම්මුතිය ඇතුලේ අසාර්ථකයි. දැන් බල බාහු සච්ච සිප්පංච. ශිල්ප කියන්නේ. ශිල්ප දක්වනවා කියන්නේ යා ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව ලෝකේ පාවිච්චි කරනවා. ඒකනේ දැන් බෝධිසත්වයන්ට ශිල්ප දක්වන්න අවස්ථාවක් හම්බුණා කියන්නේ. බාහු සච්ච සිප්ප විනයෝච. ඊට පස්සේ එයා තුල ඇති වෙන ඒ බොහෝ දැනුම සහ එක භාවිතයේදී ඇතිවෙන මේ භාවිතයේදී ඇතිවෙන සංයමය අපිට සංයමයක් ඕනේ. කොච්චර දැනුගත් මිනිහෙක් වුණත් සංයමයක් නැති වුණොත් ඒ මිනිහව ගණන් ගන්නේ නැහනේ. සංයමයක් ඕනනේ. ඊට පස්සේ කියනවා විනයෝච සුසික්කිතෝ. තමන් තුළ ඇතිවෙන ඉන්ද්‍රිය සංයමයක් ඕනනේ. ඉන්ද්‍රිය සංයමය සුසික්කිත ශික්ෂණයක් ඕන. සෝභාසිතාච ඒක ඇතුලේ ඉතා ඉහළ ප්‍රතිලාභයක න හොඳ මානව ගනුදෙනු තියෙන්න ඕන. ඒ සුභාසිතාච සුභාෂණය ගනුදෙනු කරන ප්‍රධාන මාධ්‍යනේ. දැන් ඔය ටික හරියටම අපි හැදුවොත් එහෙම හොඳ ආයතනික මූලධර්ම ටික. හැබැයි ඕක පරමාර්ථයේ පැත්තට යනකොට ඕකෙන් අපි දේශනාවක් කරලා තිනවා මංගල සූත්‍රෙන් දේශනම් 15ක් විතර. ඒක මේ මෑත කාලෙත් එකක් කළා. මට උමනාද මේ පරමාර්ථයේ පැත්තේ කතාව කියන්න ඇත්තට. එතකොට මේ පරමාර්ථ සත්‍යයේදී අපි බලන්නේ මේක ගැඹුරට ගිහින් බලනවා. සම්මුති සත්‍යය තව ටිකක් ගැඹුරට ගිහින් බලනවා පරමාර්ථේ. සම්මුතිය ටිකක් බරට ගිහින් බලනවා ඇතුළට. එතකොට යාට පරමාර්ථ එක සත්‍යයක් හම්බෙනවා. අර බොහෝ සත්‍යයන් අතර සත්‍ය අතර කේන්ද්‍රගත වුණු යථාර්ථවාදී කේන්ද්‍රගත වුණු යථාර්ථවාදී සත්‍යයක් යාට හම්බෙනවා. මොකද්ද? පරමාර්ථ ඇත්ත. පරමාර්ථ ඇත්ත මොකද්ද? මේ සියල්ල සම්බන්ධ කේන්ද්‍රගතයි. ඒක ආකෘතික ගත නැහැ. ආවේනික තත්වයක් නෙමෙයි. සියල්ලට කේන්ද්‍රගත වෙච්ච තත්වය. මොකද්ද? හට ගැනීම නිරුද්ධ වීම. සියල්ල තුල පවතින්නේ ඇතිවීම සහ නැතිවීම කියලා දකින්න පටන් ගන්නවා. එතකොට මේ සියල්ල තුල පවතින ඇත්තම කතාව ඒක. සියල්ලටම ආවේනිකයි. ආවේනික නැති එක දෙයක්වත් නැහැ. මේක සියල්ලට අදාළයි. පරමාර්ථේ. ඒ කියන්නේ සත්‍ය අතර සියල්ලට කේන්ද්‍රගත වුණු පරම ඇත්තක් තියෙනවා. ඒක මේ අවිඥානික සත්වයන්ටද අවිඥානික ලෝකයටද අදාළ සත්‍යයක්. පරමාර්ථය. එතකොට බාහුව සත්‍ය ඇතුලේ පරමාර්ථ සත්‍යයක් පේනවා යාට. ඒ පරමාර්ථ සත්‍ය ඇතුලේ බොහෝ විග්‍රහයන් තියෙනවා. බාහු සත්‍ය කෙනෙකුට දැන් මේ පරමාර්ථ සත්‍ය ඇතුලේ විග්‍රහයන් නාම රූප වශයෙන් විග්‍රහ කරනවා, ආයතන වශයෙන් විග්‍රහ කරනවා, නාම පංචස්කන්ධ වශයෙන් විග්‍රහ කරනවා, ධාතු වශයෙන් එක පටිච්ච සමුප්පන්න විග්‍රහ කරනවා, සංඛාර විශේෂ සංග්‍රහ කරලා විග්‍රහ නොඒක් විග්‍රහයන් තියෙනවා. එකම සත්‍යයක් තියෙනවා පරමාර්ථ සත්‍යයක. ඒ පරමාර්ථ සත්‍ය විස්තර කරගනිද්දී විභේදන ගොඩක් තියෙනවා. බාහු සත්‍ය සිප්පංච ඒක ඒ පරමාර්ථ සත්‍යයට අදාළ වෙන්නේ. ඒක කොහොමද මම මගේ ජීවිතේ දකින්නේ? දැන් පාටිච්ච සම්පද කොච්චර දැනගත්තත් වැඩන්නේ ඒක මට මගේ ජීවිතේට ගලපලා බලන්නෙත්. දැන් මම පංචස්කන්ධය කියලා දකිනවා නිතර. එතකොට ඒක මගේ ජීවිතය අනේ මා තුළ රූපස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා ඒ තමන්ට ගලප ගලප බලන එක සිප්පංච සිල්පීය කුසලතාවේ. අර බොහෝ එකම සත්‍යයක් තියෙනවා පරමාර්ථ සත්‍යයක් සමුදය නිරෝධය. ඒක විග්‍රහ කරගනිද්දී විභේදන ගොඩාක් තියෙනවා. ඒක විස්තර කරන්න පාවිච්චි කරපු න්‍යායන් ක්‍රමවේද ගොඩාක් තියෙනවා. ඒ ගොඩ ගැන යාට දැනුවත් කිම සිප්පංච කියන්නේ ඒකේ ඇතුළේ යාව බලන එක. ඔය පරමාර්ථ සත්‍ය ඇතුළේ මම කියවන එක. මම මගේ කතාව කියවලා බලන එක. මට මාව කොච්චර ඒක ඇතුලේ කියව ගන්න පුළුවන්ද කියන හැකියාව. මම කියවන්නේ නැතුව මම ලෝකෙම කිව්වත් වැඩක් නැහැ. බුද්ධ ශාසනයේ විශේෂ දේ ඒක තමයි. බුද්ධ ශාසනයේ තමන්ගේ සංසිඳීම තරම් ලෝකයේ කිසිවෙක්ගේ සංසිඳීමට ප්‍රශංසා කරන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ශාසනයේ පෙන්වන්නේ අතිශයින්ම දැඩි ආත්මార్థකාමී වැඩපිළිවෙල. පරාර්ථකාමී වැඩපිළිවෙල නෙමෙයි. බුද්ධ ශාසනයේ තියෙන්නේ දැඩි ආත්මార్థකාමී වැඩපිළිවෙල. ඒ කියන්නේ ලෝකේම නිවන් දැක්කත් එකයි නැතත් එකයි. ඒකේ මුල්ම දේ තමයි තමන් සත්‍ය අවබෝධයට එකතු වෙන එක. ඒ සත්‍ය අවබෝධයේ කේන්ද්‍රගත වෙනකොට ඊටු සියලු කටයුතු වලට යන්නේ දෙවනි තැන. ඇයි තමන් එච්චර ආත්මార్థකාමී වෙන්න ඕන නිවන් දකින්නවනේ? එච්චර ආත්මార్థයේ පිණිස යාතුල චර්යාත්මකව මහ විශාල වෙනස්කමක් ඇති වෙන්න ඕන. හොඳට බලන්න පින්නොත් නී අපේ ජීවිතවල තියෙන ඉතා විශේෂ දෙයක් තමයි තියෙන්න ඕන දෙයක් තමයි බොහෝ සත්‍යයන් අතර පරමාර්ථ සත්‍යයක් පවතින එකේ විභේදන ගොඩක් පවතින ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් නාම රූප වශයෙන් පටිච්ච සමුප්පාණ වශයෙන් පැහැදිලි කිරීම ගොඩක් පවතින සිප්පංච. ඒ විදිහට ඒක ඇතුළේ යාව කියවන එකට සිප්පංච. විනයෝච කියන්නේ මොකද්ද? ඒ විදිහට කියවමින් එහෙම කියවලා බලන්න එයා තුල එනවා මහ පුදුමාකාර සංගමය. ඒ කියන්නේ එයා තුල අරගලකාරී බවක් එන්නේ නැහැ. පුදුම සුසීක්කිතෝ. ඒ සංගමයත් විනයෝච විනය නිකන් එනවා. ඒක අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. ආය විනය වාදීකමට අදාළ විනයාචාර්යවරු කවුරුත් ඕනේ නැහැ. නිකම්ම ඒ විනය එනවා. ඒකනේ බලන්නකෝ ඒ කාලේ ධර්මයේ කිව්වාම ආයක ඒ කාලේ ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසට අනුශාසනා කරලා පිටත් වුණාට පස්සේ ඒ සංඝ පිරිසට ආය විනය ගැන වදාලේ නැහැ. ඇයි යාලේ ධර්මයේ තුල යෙදෙන්න විනය නිකන් එනවා ඇඟට. විනයට අදාළ මූල ධර්ම පැහැදිලි කිරීම නැහැ. සුසීක්කිත කියන්නේ ඒ විනයත් එක්ක යාතුල යෙදෙන්න ඕන දෙයක් තමයි ඇසකනනාසේ දිවකය මනස තුල ඇතිවෙන ආරම්මණග්‍රාහීව හිත වික්ෂිප්ත නොවීම යාතුල ප්‍රකට වෙන්න ඕන දෙයක්. ආරම්මණග්‍රාහීව සිත වික්ෂිප්ත නොවී තියෙන්න ඕන. ඒක ප්‍රධාන දෙයක්. ආරම්මණග්‍රාහීව සිත වික්ෂිප්ත නොවී තියෙනවා. එතකොට යාතුල මතුවෙන තත්වය අපි කියන සුසීක්කිතෝ ශික්ෂණය සීලය කියලා ඔන්න ඕකට තමයි කතා කරන්නේ. සුභාසිත ඊට පස්සේ යාතුල ඇසකනනාසේ දිවකය මනස පිළිබඳ යාතුල දැනුවත් බවත් එක්ක සුභාසිතාචය. එතකොට යා ඒ ඇසකනනාසේ දිවකය මනස පිළිබඳ යාතුල ගොඩ නැගෙන සංයමයක් තියෙනවා. යාට ලොකු සංයමයක් තියෙනවා. ඒ සංයමයත් එක්ක යාතුල මතුවෙන දෙයක් තියෙනවා. මොකද්ද ඒ සංයමයත් එක්ක යාතුල ප්‍රකට වෙන දෙයක් තමයි සුභ හරි පරිසංයා. ඇයි අලුතෙන් කර්ම රැස් වෙනවා. සුභාසිතාච යාවාචා කියන්නේ ඒක. අලුත් කර්ම නියෝජනය ගැන ඔයි කියන්නේ. අලුතෙන් කර්ම රැස් වෙන්නේ කොහෙන්ද? සිතින් කයෙන් වචනෙන්. අනේ අලුතෙන් රැස් වෙන කර්මයේ පිළිබඳව පුද්ගලයා තුළ සංවේදිකමකුත් තියෙනවා. ඔන්න ඕක තමයි පරමාර්ථ සත්‍යයට අදාළ ඕකේ විවහාරය. ඔගොල්ලෝ කියන ඕන ගාතාවකට අපිට පුළුවන් සම්මුතියේ කතාවත් පරමාර්ථයේ කතාවත් ආර්ය සත්‍යයේ කතාවත් කියන්න. එතකොට දැන් සම්මුතිය ඇතුලේ මේ කතාව ලියනකොට ආයතනික වශයෙන් සංස්ථාමය වශයෙන් ගෘහස්ත වශයෙන් යාතුල අසාර්ථකමක් එන්නේ නැහැ. તો කාමභෝගී ජීවිතයේ ගෙවන අයට හරියන ක්‍රමයක් මේකේ වෙනම තියෙනවා. ලෝකෝත්තර අයට හරියන ක්‍රමයක් වෙනම තියෙනවා. ඒක මොකද සමහර දේශනා අහන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අපි ගිහි ජීවිතය ගත කරන අය කාමභෝගී ජීවිතයක් ගෙවන අය කසීසලු දරන අය ඔබ වහන්සේ අපිට නිවනට අදාළ දෙයක් කියන්න කිව්වම බුදුරජාණන් වහන්සේ ඒක ඇතුලේ නිවනේ පරිමාවත් ගෘහස්ත කාමභෝගී ජීවිතේ පරිමාවත් ඔක්කොම අන්තර්ගත කරලා තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට දැන් ලෝකෝත්තර මට්ටමේදී ආ දකින්නේ බොහෝ සත්‍යයන් තියෙනවා කියන එක ඇතුලේ එකම පරමාර්ථ සත්‍යයක් පවතිනවා. විභේදන ගොඩ ඒක විස්තර කරන්න පාවිච්චි කරපු ක්‍රමවේද ගොඩක් තියෙනවා. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සම්පන්න වශයෙන් මේ විභේදනාත්මකව එක සත්‍යයක් තේරුම් කරන්න පාවිච්චි කරපු එක එක පටිපාටින් ක්‍රමවේද තියෙනවා. එකම සත්‍යයක් තේරුම් කරන්න තමයි ඔකම කියලා තියෙන්නේ. එකම පරමාර්ථ සත්‍යයක් තියෙනවා බොහෝ විග්‍රහයන් තියෙනවා බාහු සච්ච. බහුල වශයෙන් පැහැදිලි කිරීම ගොඩක් තියෙනවා. ඒ මොකද ඒ කෙනාගේ එතකොට ඒක ඇතුලේ යෙදෙනකොට මොකද බාහු සච්ඡංජ සිප්පංජ එයාව කියවන්න ඕනේ ඒක ඇතුලේ. එයා මේ පටිච්ච සමුපාදේ පාඩම් කරලා හරියන්නේ නැහැ. හේතුඵල ධම ගැන එයා ඉගෙනගෙන හරියන්නේ නැහැ. එතකොට එයා තුළ මේ ධාතු නාම රූප විතරක් ඉගෙනගෙන හරිය. අන්න ඒ නිසා තමයි ගොඩාක් ලොකු පොත් පෙරලන අයට නිවන් දකින්න බැරි. ලොකු පොත් පෙරලන්නේ මේ දැන් අපි අපේ තියෙනවා ත්‍රිපිටකයේම තියෙන බරපතල පැති අපි අවධානය යොමු කරන. හොඳයි ඒක. ඒක බොහොම හොඳයි. එතකොට අපේ ප්‍රකරණ ග්‍රන්ථ තියෙනවා පෙල්ලනවා අපි. හරි උනන්දුයි ඒකට. ඒව ඉගෙන ගත්තටම මදි. මොකක් ඇයි සිප්පංච. ඒක ඇතුලේ ඔබට ඔබව කියව ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක ඇතුලේ අපිට අපිව කියව ගන්න පුළුවන් වෙන්න ඕන. සිප්පංච කිව්වේ ඒකයි. ඒ කියන්නේ හැම වෙලාවකම අර පරමාර්ථ සත්‍යයට තමන් බාහලනකම තියෙන්න ඕන. ඒක නැත්තම් ඔයාලට මොනවා කළත් වැඩක් නැහැ පින්නවත්. අන්න ඔය ඔබව බාහලලා බලන්න තමයි සතර සතිපට්ඨානේ ඕන. නැතුව මොනවා හරි භාවනාවක් කරන්න නෙමෙයි අර බාහු සත්‍ය කියන එක ඇතුලේ ඔබව බාහලලා බලන්න තියෙන එකම විධික්‍රමයේ තමයි සමාධි කුසලතාවේ කියලා කියන්නේ. සමාධි කුසලතාවෙන් තොරව අර පරමාර්ථ සත්‍ය ඇතුලේ ඔබව බස්සවා කියව ගන්න විදිහක් නැහැ. භාවනාව කියන්නේ ඔන්න ඔය කෑල්ලට. භාවනාව කියන්නේ මොකක් හරි ඇස් දෙක පියාගෙන කරනවා කියන එකට නෙමෙයි. භාවනාවේ අර්ථය තමයි අර බහුසච්ච බොහෝ සත්‍යයන් තුල සිප්පංච ඒක ඇතුලේ තමන්ව දකින්න නම් පාවිච්චි කරන්න තියෙන ශිල්පී තමන්ව දකින්න මොකක් හරි විධික්‍රමයක් ඕනනේ. දැන් මම මේ කියන එක ඔයාලට බලන්න වෙලාවක් කලාවක් ඕනනේ. අවස්ථාවක් ඕනනේ. වැඩපිළිවෙලක් ඕනනේ. අනි වැඩපිළිවෙලේදී තමයි සමාධි කුසලතාවයත් ප්‍රඥා සමාධි කුසලතාවයත් සතර සතිපට්ඨාන කුසලතාවයත් උවමනා කරන්නේ. ඇයි ඔබ දකින්න විධික්‍රමයක් නැහැ. සිප්පංච කියලා කියන්නේ අර බාහු සත්‍ය පරමාර්ථ සත්‍ය තියෙනවා. ඒක විභේදනාත්මකව පැති ගොඩක් තියෙනවා. බෙදලා පැහැදිලි කරපු තත්වයන් ගොඩක් තියෙනවා. ඒ ගොඩාක් තියෙන එක ඇතුලේ ඔබට ඔබව දකින්න පුළුවන් හැකියාව. හැබැයි ඔබව දකින්න තියෙන එකම ක්‍රමය තමයි ඇස් දෙක පියාගෙන සමාහිත සිතකින් දැනු ධර්ම ආවර්ජනයකින් තමන්ව දකින හැකියාව. ඒ තමන්ව දකින හැකියාවට කියන්නේ සතිය දකින්න ලෑස්ති වෙන එකට සමාධිය කියලා. ඒ තමන්ව දකින්න ලෑස්ති වෙන එකට තමයි සම්මා සමාධිය කියන්නේ. දකින්න එකට තමයි සම්මා සතිය කියන්නේ. හරි. එතකොට විනයෝච විනය කියන්නේ මොකද්ද? එතකොට යා තුල ඇති වෙනවා ආයාසයකින් නෙමෙයි නිකන් අපහසුවකින් අමාරුවකින් නෙමෙයි නිකම් යා තුල ඇති වෙනවා පුදුමාකාර සංයමයක් විනයක්. ඒක නිකන් එන්නේ ඇත්තටම කාමතුයෙන් හේතු ගන්නවලා එන එකක් නෙමෙයි විනය. සුසික්කිතෝ ඒත් එක්කම එයා පරිස්සම් වෙනවා එයාගේ ඇස කන නාසය දිවකය මනස තුලින් අර නිමිත්තානුසාරිව සිත නොපවත්වන්න එයා තුල ජාවයක් එනවා. සුභාස ඒකත් එක්කම එයා තුල එයාට පේනවා නැවත නැවත ඇසේ සකස් වීමක් කනේ සකස් වීමක් නාසයේ දිවේ කයේ මනසේ සකස් වීමක් ආයතනයන්ගේ ප්‍රතිලාභයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ ඒකට බලපාන්නේ මා තුල මේ මොහොතේ මා තුල ඇති වෙන කර්ම රැස්වීම ඒක රැස් වෙන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා එනිසා මම පරිස්සම් වෙන සුභාසිතාච ආවාච. ඇයි ඒක වෙන්නේ වචන වලින් ක්‍රියාත්මක වීම වලින් සිතුවිලි වලින් වෙන්නේ. මේක අලුතෙන් ආය භවයට යන ශක්තිය ගොඩනැගෙන. ඒතර සුභාසිතය කියලා කියන්නේ අන්න ඒකට. ඔන්න ඔය ටික තිබ්බොත් ඕක තමයි ලෝකෝත්තර මට්ටමේ කතාව. ඒ කියන්නේ මේ පින්වත්නි ඒකට අපි කියන්නේ සම්පරමාර්ථ සත්‍ය කියලා. ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ සත්‍ය උරගාන්න ලැබෙන සම්මස්ත අවකාශයේම දුක්ඛාරිය සත්‍යයෙන් බලන්න පටන් ගන්න. දැන් බාහු සත්‍ය කියලා කිව්වම මොකද? බොහෝ සත්‍ය ගවේෂණය කරන්න වෙච්චෙම පැවැත්ම නිසා මේක දුක. දැන් නිවන් දකින්න හරි අපිට මහන්සි වෙන්න වෙලා තියෙන්නේ මේක දුක. ඇයි මේ නිවන් දකින්න අපිට මහන්සි වෙන්න වෙලා තියෙන්නේ මොකක් නිසාද? මේ පැවැත්මේ රිද්මයකට අපි අහු වෙලා ඉන්න නිසානේ. මේ පැවැත්මේ ක්‍රියාවලියට අපි අසු වෙන්න නිසානේ. නිවන කියලා එකක් අපිට උවමනා කරන්නේ නැත්තම් නිවන් දකින්න එක පහසු දෙයක් නෙමෙයිනේ. නිවන පිණිස වුණත් අපිට අහු වෙලා තියෙන්නේ පැවැත්මේ ක්‍රියාවලියට එකතු වෙලා ඉන්න නිසා. අහෝ මේක දුකක්, දුකක් විදියටම දකින්න. නිවන් දකින්න වුණත් මේ ඉපදිලා ඉන්න එක දුකක්, මෙහෙම රූපයක් ලැබිච්ච එක දුකක්, සැප වේදනා වුණත් දැනෙන එක දුකක්. දුක් වේදනා ගැන කතා කරන්න බ දෙයක් නැහෙනි. එතකොට මේ විදියට ලෝකේ අඳුන ගන්න, ලෝකේ තේරුම් ගන්න, ලෝකේ කියවන්න, ලෝකේ වටේ කරගෙන වෙච්ච එක දුකක්, දුකක්. එතකොට මේ බඳු සිතුවිලි රටාවකට අහු වෙලා ඒක සද්දා වෙන්නත් පුළුවන්, ඒක රාගේ වෙන්නත් පුළුවන්, ඒක දේශේ වෙන්නත් පුළුවන්, ඒක ධර්මයට ඇති වෙන කැමැත්ත වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මෙහෙම සිතුවිලි ප්‍රවාහයකට මට හසු වෙලා ඉන්න වෙච්ච එකම දුක. එහෙනම් අර සත්‍ය සම්බන්ධ අදහස ඇතුලේ සත්‍යයට මට නැවත නැවත එකතු වෙන්න වෙච්ච එක දුකක්. ඒකනේ පින්වත්නි, ධම්මානුපස්සනාවේ ආර්ය සත්‍ය පවා විදර්ශනාවට ගන්න. ධම්මානුපස්සනාව කියලා සතර සතිපට්ඨානේ තියෙන අවසාන භාවනා ක්‍රමය. ඒකේ තියෙනවා ආර්ය සත්‍ය විදර්ශනාව කියලා එක. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට අදාළ විදියට විමසන්න වෙච්ච එක පවා එයා විදර්ශනා කරන්න ඕන. මේ මට්ටමට මට වැඩ කරන්න වෙච්ච එක පවා එයා මේ දුකක් වශයෙන් දකින්න ඕන. කවුරුවත් අපිට එහෙම කියන්නේ නැහැ නේ එහෙම කරන්න කියලා. ඒ කියන්නේ පින්වත්නි, මේ බොහෝ සත්‍යයන් උරගාන්න වෙන මට්ටමට මගේ පැවැත්ම, ඒකට අදාළ සාක්ෂි, මේ මොහොතේ මා තුළ ගොඩ නැගී තියෙන එක අපි හැම වෙලාවකම දුකක් විදියට දකින්න ඕන. දුකක් විදියට දකින්න ඕන. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ අදාළ සත්‍යයට එකතු වෙලා මට මාව දකින්න වෙච්ච එක, භාවනා කරන්න වෙච්ච එක, සිල් ගන්න වෙච්ච එක මොන දුකක්ද? එයාගේ මුළු මහත් ප්‍රතිපදාවට මේකතු වෙච්ච එකත් එයා දුකක් විදියට දකිනවා. නබ සිප්පංච සිල්පිය කියවත් දුකක් විදියට දකිනවා. බණහඬ වෙච්ච එක, මේ බණහන එක පහසු නැහැ නේ, භාවනා කරන්න වෙච්ච එක බලන්නකො විනාඩි 10ක් 15ක් භාවනා කරන්නේ කොච්චර අමාරුද කියලා. මේක දුකක්. අර බාහු සත්‍ය විතරක් නෙමෙයි සිප්පංච, ඒකත් දුක්ඛාරය සත්‍යෙන් බලනවා. සිප්පංච කිව්වේ මොකද්ද? එතකොට අපේ අදහස, අපි කිව්වේ අර බුදුරජාණන් වහන්සේ වදාළ පරමාර්ථ සත්‍යයක් තියෙන එක විග්‍රහ කරන්න පාවිච්චි කරපු වෙනම විභජනවාදී ක්‍රමවේදයක් තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන නාම රූප හොම කතාවක්. සිප්පංච කිව්වේ ඒකට මාව ගලප ගලප බලන්න ඕන. ලෝකේ කවුරු ගලප ගලප බැලුවත් වැඩන්නේ, ලෝකේ මොන දෙයක් ගලප ගලප බැලුවත් වැඩන්නේ, හැම වෙලාවකම පින්වත්නි අපට අපිවම ඔය ඔස්සේ ගලප ගලපා බලන්න සිද්ධ වෙලා ඉතියි. ආයේ වෙන දෙයක් නෙමෙයි අපට තියෙන්නේ, අපට තියෙන්නේ අපිවම ගලප ගලපා බලන්ටයි පින්නොත්. එතකොට මෙහෙම ගලප ගලප බලන්න වෙච්ච එකම සිප්පංච කියන එකම දුකක්. ඒ කියන්නේ සීල් රකින්න වෙච්ච එක, භාවනා කරන්න වෙච්ච එක, දන් දෙන්න වෙච්ච එකම දුකක්. දැන් කෙනෙක් හිතන්නකෝ දානේ දෙන එක ඔච්චර අමාරුද බලන්න. නිදි වරාගෙන උයන්න ඕන, ලෑස්ති කරන්න ඕන, මේසපුටු හදන්න ඕන, හඩ් ගහන්න ඕන, කෑම බීම ගේන්න ඕන, ඉනායිගේ කෑම බලන්න ඕන, මොන දුකක්ද මේක? හැබැයි ඒක බලන්නේ සම්මුති සත්‍ය පරමාර්ථත් එතනින් එහාට ආර්ය සත්‍යයේදී ඒක බලන්නේ. මේක දුකක්. ඇයි? බාහු සත්‍ය සිප්පංච. ඒ ධර්මයේ ඇතුලේ යෙදෙන්න වෙච්ච එක දුකක්. එතකොට විනයෝච. විනයෝච. එතකොට මේක ඇතුලේ ඇති වෙන සංයමය තුලින් මා තුල ඇති වෙන සුශික්ෂණයට, ශික්ෂණයකට නැවත නැවත සමවදින්න වෙච්ච එක දුකක්. ඇස සංවර කරගන්න වෙච්ච එක දුකක්. ඇයි? මේ ඇසේ ස්වභාවය තමයි රූපේ හඹාන යන එක. කනේ ස්වභාවය තමයි මිහිරි ශබ්ද හඹාගෙන යන එක. ලස්සන ශබ්දයක් ඇහුනොත් අපේ හිත දුවනවා. ඒ මහඹාගෙන යද්දී සුසික්කිතෝ. පින්වත් මහණෙනි, ඇස සංවර කරගන්න කියපු එකට එකතු වෙන්න වෙච්ච එක සනීප දෙයක් නෙමෙයිනේ. දුකක්. එහෙනම් සුසික්කිතෝ ශික්ෂණය අවශ්‍යයි. හැබැයි ශික්ෂණයකින් ඇස නඩත්තු කරන්න වෙච්ච එක දුක. සුසික්කිතෝ. එතකොට එහෙනම් එයාට එතකොට පේන්න ගන්නවා ඇස කන නාසය දිවකය මනස කියන ආයතන ඔක්කොම දුකක් විදියට. දුක්ඛාරිය සත්‍යයෙන් පේන්න පටන් ගන්නවා. නිමිත්තානුසාරීව, අනුනිමිත්තානුසාරීව ඇසට හැසිරෙන්ට නොදී ඇස තුළ ඇතිවෙන සංයමයකට ඇස තියාගෙන වෙන්න වෙච්ච එකම මොන සානන් දුකක්දැයි සුසික්කිතෝ ඒක උවමනා කියනවනේ මිනිහෙකුට.
ඒ සුසික්ෂණය දුකක් විදියට මෙයා දකිනවා. සුභාසිතාච ආවාත, මේ සුභාසිත වචන ඇයි අපිට කතා කරන්න වෙච්ච? ඒකෙන් රැස් වෙන කර්මය මාව අවධානයේ ඉලනවා. ඒ නිසා අලුතින් රැස් වෙන කර්මයේද දුක්ඛාරී සත්‍යයෙන් බලනවා. එහෙනම් මේ වාක්‍යයට අනුව බලන්න පින්වත්නි, පරමාර්ථ සත්‍ය අභිභවණී කරලා ආර්ය සත්‍යයෙන් දකිනකොට එයා දකින්නේ මේ මෙබඳු පැවැත්ම දුකක්. එක පැවැත්ම ඇතුලේ, මේ පැවැත්ම ඇතුලේ මෙබඳු ධර්මයකට මට ගැළපෙන්න වෙච්ච එක දුකක්. ධර්මයේ ශ්‍රේෂ්ඨයි තමයි ධර්මයට මාව ගලප බලන්න වෙච්ච එක හරිම පීඩාකාරී දෙයක්. ස්වභාවයෙන්ම අපිට ධර්මයට ගලපා බලන්න අපිට හුරුවක් නැහැ. සසරටයි හුරුව තියෙන්නේ. එහෙව් එකේ මේ ධර්මයක් ඉස්සරහින් තියාන අපිට අපිව කියවන්න වෙලා. අනේ අහෝ, මේ වගේ දුකක් තියෙනවද තවත්? නමුත් ධර්මයට ගලපන එක ඔච්චර අමාරු දෙයක්ද කියලා ඔයාලා බලන්නකො. ධර්මයක් දියුණු කරන එක, පිළිවෙත් පුරණ කරන එක, සුසික්කිතෝ මේ සුභා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට සිප්පංච සිල්පීය හැගියා මොන්නසානන් දුකද්ද? සතර සතිපට්ඨානේ වඩන්න වෙච්ච එකම දුකක්. දුක නිරුද්ධ කරන්න වෙන පාරක් නෑ තමයි. ඕකෙන්ම තමයි දුක නිරුද්ධ කරන්න වෙන්නේ. නමුත් මේක දුකක් 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 කියලා බලන්න පටන් ගන්න. සුභාසිතාච යාවාචා, සුභාසිත වචන වලට අලුත් අලුත් කර්මයේ නිරවද්‍යතාවය හොයාගෙන යන්න වෙච්ච එකම දුකක්. කර්ම රැස් වෙනවා ඒකෙත් සුභාසිතේ හොයාගෙන යන්න වෙලානේ. ඒ කියන්නේ නිරවද්‍යතාවයේ වචන අතර බොරු කියවෙනවා, කේලම් කියවෙනවා, හිස් වචන. ඉතින් ඔය අතර සත්‍යම පරිසමට වචන කතා කරන්න වෙලානේ. ඉතින් පරිසමට වචන කතා කරන්න වෙච්ච එකම දුකක් කියලා ආර්ය සත්‍යයෙන් විමසා බලනවා. දුක සමුදය ආර්ය සත්‍යයෙන් බලනවා. අනේ මට මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ ඇයි? අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද? මට මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මා තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද? එහෙනම් මා නිරුද්ධ කළ යුත්තේ, මා කළ යුත්තේ කුමක්ද? දැන් එයාට ආර්ය සත්‍යයෙන් බලනකොට හරියටම සත්‍ය අවබෝධයට ලංව එයාට පේනවා දෙයක්. මොකද්ද? මා කළ යුතු වන්නේ එකම එක දෙයයි. මොකද්ද? බාහු සච්ච ගැනවත්, ඒක යොදන එක ගැනවත්. ඒවා ගැන දැන් උනන්දුයි, මොකද එයා ඉස්සරහට ආපු කෙනෙක්නේ. ඒක ඇතුලේ ඇතිවෙන ශික්ෂණය ගැනවත්, සුසික්කිතෝ ඒ තුලින් ගොඩනැගෙන විනයවාදීකම ගැනවත්, සුභාසිත වචන ගැනවත්, ඒවායේ සාවද්‍යතාවයට එකතු වෙන්නේ නැතුව නිරවද්‍යතාවයටම සමවැදිලා ඉන්න මා තුල ඇතිවෙන හැකියාව නිමෙයි මා කළ යුත්තේ. කළ යුත්තේ කුමක්ද? මා තුල ක්‍රියාත්මක වෙන අවිද්‍යාව නසන එකයි. මේ ප්‍රශ්නේ උඩුදුවන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා. මේ ඔක්කොම පැත්තකට විසි වෙලා අවිද්‍යාව දුරු කිරීමට තමන්ගේ අවධානය යොමු වෙනවා. අරවගෙන අවධානය තියෙන්නේ පරමාර්ථ සත්‍යයේදී. ඒ ටිකේ ගෘහස්ථකාම භෝගී ජීවිතේට, ඔගලගේ සංස්ථාවට, පවුල් සංස්ථාවට, ආයතනයට අදාළ කියවා බැලීම අයිති වෙන්නේ සම්මුති සත්‍යයට. මේ පැහැදිලි කරපු විභේදනයන් ඔක්කොම අයිති වෙන්නේ පරමාර්ථ සත්‍යෙ. නමුත් ආර්ය සත්‍යයේදී ආට පේනවා මේ එකකටවත් නෙමෙයි මගේ අවධානය යන්න ඕන. මං කොහොමද අලුත් අලුත් පොත් පෙරලන්නේ? ඒකට නෙමෙයි මගේ මේ ධර්මයේ ඇතුලේ කොහොමද මාව කියවන්නේ? මං කියවකට ඉවරයි දැන්. ඒකට මගේ අවධානය තියාගන්න එකට නෙමෙයි මං උනන්දු වෙන්න ඕන. විනයෝජන හරි පරිස්සමට විනය තියාගෙන ඉන්නේ කොහොමද? ඒක හරි පීඩාකාරීනේ. තමන්ගේ විනය ගැන හරියට උනන්දු වෙන එක ඒක හොඳ දෙයක් තමයි. නමුත් ඒක හරි පීඩාකාරී. සුසික්කිතෝ, මා ඇසකනනාසේ දිවකය මනස තුලින් මේ ලුහුබඳින ලෝකය තුල මා තුල ඇතිවෙන සංයමයට නෙමෙයි මං උනන්දු වෙන්න ඕනේ. ඒක දිගට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. සුභාසිතාච, ඒක ඇතුලේ අලුතෙන් නිර්වද්‍ය කර්ම. සුභාසිතය කියන්නේ අලුත් ප්‍රණීත වචන. හරි පරිස්සමට කතා කරනවා. ඉතින් පරිසමට කතා කරන්න නොයේ දෙන අවකාශයෙන් හැම වෙලම අයින් වෙලා යනවා. බොරු කියන, කේලම් කියන, හිස් වචන කතා කරන, පරුස වචන කියන සන්දර්භයෙන් පුළුවන් තරම් හිත අයින් කර ගන්නවා. ඒකට නිමී මං උනන්දු වෙන්න ඕන. අනාර්ය සත්‍යයේදී දකින්න. ඒක උනන්දුව දකින්න සම්මුතියේ, පරමාර්ථයේදී. ආර්ය සත්‍යයේදී බලනවා මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ ඇයි? මා තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. එහෙනම් මා නැසිය යුත්තේ කුමක්ද? අවිද්‍යාවයි මා නසා දැමිය යුත්තේ කියලා අවිද්‍යාව නසන විදිය ගැන යා උනන්දු වෙනවා. අවිද්‍යාව නසන එක ගැන යාට මහා පුදුමාකාර උනන්දුවක් ඇති වෙනවා. එතකොට අවිද්‍යාව නසන්නේ යාතුල ඇති වෙනව මහ පුදුම ජවයක්. අවිද්‍යාව නසන එක ගැන පුදුම කැමැත්තක් යාතුල ඇති වෙනවා. එතකොට අවිද්‍යාව නසන්ට එයාට වැටහෙනවා අවිද්‍යාව නසන එක තමයි ප්‍රධාන දේ කියලා. එතකොට අවිද්‍යාව නසලා දාන්න යාතුල ඇති වෙනව මහ පුදුමාකාර කැමැත්තක් වමනාවක් ජවයක්. එතකොට මේ අවිද්‍යාව නසන එක කේන්ද්‍රගත වෙනකොට දුකේ නිරෝධයේ විදිහට එයාට ඒක තමයි අහුවෙන්නේ. එතකොට එයාට පේන ලොකුම ව්‍යාකූල ප්‍රශ්නේ අවිද්‍යාව විතරයි. අර එකක්වත් ප්‍රශ්න නෙමෙයි. ඒක එහෙනම් මතක තියාගන්න. ඔය පින්නතුන්ලාට ආර්ය සත්‍යයෙන් බලනකොට අරබුදේ අවිද්‍යාව විදිහට පේන්නේ. පරමාර්ථ සත්‍යයෙන් බලනකොට තව කතා ටිකක් පේනවා. සම්මුතිය බලනකොට උඩුපෙළ පේනවා. උඩුපෙළේ කතාව පේනවා. මෙන්න මේ විදියට දැක්කොත් විතරයි ඕගොල්ලන්ට ආර්ය සත් ඔය පින්නතුන්ලාට සම්මුති සත්‍යයද පරමාර්ථ සත්‍යයද එතනින් එහාටත් අඩිය තියලා ආර්ය සත්‍ය අවබෝධ කරන්න ලැබේ. ඉතින් මේක හැම තැනටම අදාළයි. දැන් උදාහරණයක් විතර අපි නීවරණ ගමු. නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්දේ කියලා එකක් තියෙනවා. ඒතර මේ සිත සත්‍ය අවබෝධයට අහුරාගෙන ඉන්න දේවල් වලට තමයි නීවරණ කියලා කියන්නේ. කාමච්ඡන්දේ තියෙනවා. ඒ කියන්නේ ඇලෙන ගතියක් අපේ හිතේ ස්වභාවෙම තියෙනවා. ව්‍යාපාදයක් තියෙනවා. ගැටෙන ගතියක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දයක් තියෙනවා. ඒ තීන මිද්ද කියන්නේ පසුබහින ගතියක්. ඒ ස්වභාවෙම තියෙනවා. බලන්නකෝ ඔෆිස් එකට ගියා ටිකක් පැත්තකට ලයින් දෙහි හිතනවා. ගෙදර හිටියා ටිකක් නිදා. ඒ ටික පසුබහින ගතියක්. ඒක මේ කාගේවත් වරදක් නෙමෙයි. හැමෝගෙම ජීවිතවලම පසුබහින ගතියක් තියෙනවා. ඒකට කියන්නේ තීන මිද්දය කියලා. නිකන් උදාසීනකම කම්මැලිකමක් ඇති වෙනවා සියලු කෘත්‍යයන් ඉස්සරහා. ඒකට අපි කියන්නේ තීන මිද්දේ කියලා. උද්දච්ච කුක්කුච්චය කියලා කියනවා. උද්දච්ච කුක්කුච්ච කියන්නේ ඒක දෙකක්. ඒක එකට තමයි යෙදෙන්නේ පින්වත්නි. උද්දච්ච කියලා කියන්නේ නොසන්සුන්කමක් ඇති වෙනවා. කුක්කුච්චය කියන්නේ පසුතැවීමක් ඇති වෙනවා. බලන්නකෝ අපේ ජීවිතවල නොසන්සුන්කමයි පසුතැවීමයි කියන එක හැම වෙලාවෙම තියෙනවා. නිකන් කතා කළක් තියෙනවා, වැඩ කළක් තියෙනවා. නොසන්සුන්කමක් පසුතැවීමක් තියෙනවා. පශ්චත්තාපය කියන එක අපේ හිතේ තියෙන උද්දච්ච කුක්කුච්ච කියන්නේ ඔන්න ඕකට. නොසන්සුන්කමත් එක්කම එකට යෙදෙනවා පසුතැවීම. හිතන්නකෝ නොසන්සුන් වෙච්ච හැම වෙලාවකම පශ්චත්තාපයක් හිතේ තියෙනවා. ඒකයි මේ දෙක බුදුරජාණන් වහන්සේ එකට යොදලා තියෙන්නේ. උද්දච්ච කුක්කුච්ච කියලා. එකක් නෙමෙයි, ඒක දෙකක්. හැබැයි මේ දෙක එකට යෙදෙන්නේ. යම් තැනක නොසන්සුන් වුණොත් පශ්චත්තාපය තියෙනවා. යම් තැනක පශ්චත්තාපය තිබ්බොත් ඇතුළ නොසන්සුන්. එකට යෙදෙන්නේ උද්දච්ච කුක්කුච්ච. විචිකිච්ඡා කියන්නේ සැකය තියෙනවා. සැකය කියන එක අය කවුරුත් උගන්නන්න ඕනේ නෑනේ. හැම වෙලාවෙම තියෙනවා. එතකොට මෙන්න මේ ටිකේ වුණත් පින්වත්නි, එයා දැනගන්න ඕන මොකද්ද මේ කාරණාවල තියෙන සම්මුතියට අදාළ தත්ත්වය, පරමාර්ථයට අදාළ தත්ත්වය, ආර්ය ස්වභාවයට අදාළ தත්ත්වය. එතකොට ආර්ය ස්වභාවයට අදාළ தත්ත්වයේදී තමයි මේක විදර්ශනාවට ගන්න අපි. ඇත්තම ආර්යයි කියලා කියන්නේ මේක මේ ටික විදර්ශනා කරන හැකියාව. ආර්ය ස්වභාවය කියන්නේ ආර්ය සත්‍යය කියලා කියන්නේ මේ ටික විදර්ශනා කරන හැකියාව. ඒතර පරමාර්ථය කියලා කියන්නේ මේවා උපදින හැකියාව දකිනවා. කොහොමද මේවා උපදින්නේ? ඒක දකිනවා. සම්මුතිය කියලා කියන්නේ මේවත් එක ගනුදෙනු කරන මට්ටම දකිනවා. ඒතර මට්ටම් තුනයි තියෙන්නේ. මොකද්ද? මේවා එක ගනුදෙනු කරන මට්ටමක් තියෙනවා. ඒ සන්දර්භයේ ඇතුලේ ගනුදෙනු කරනවා. මොනවා එකද ගනුදෙනු කරන්නේ? නීවරණ එක. ඒතර පරමාර්ථ සත්‍ය කියන්නේ මේවා යෙදෙන හේතු ප්‍රත්‍ය දකිනවා. මේවා යෙදෙන්නේ නිකම්ම නෙමෙයි, හේතු සාක්ෂිසයි. ඒ වගේ හේතු ප්‍රත්‍ය ද ආර්ය සත්‍ය කියන්නේ මේවා විදර්ශනා කරන හැකියාව. ආර්ය සත්‍යයේදී තමයි මේවා දුකක් විදියට දැකලා විදර්ශනාවට ගන්නෙ. මේ තුන නැත්තම් එක පෙළට කවදාකවත්, ඒ කියන්නේ මේ තුනම පිළිබඳ ඥාන සම්ප්‍රයුක්ත කම අපි තුල නැත්තම් අපිට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. දැන් අපි බලමු මේකම අපි මේ සම්මුති සත්‍යයටයි පරමාර්ථ සත්‍යයටයි ආර්ය සත්‍යයට මේ සම්මුතිය ඇතුලේ පින්වත්නි අපි දැනගන්න ඕන මේ සිත මේ වයින් ආවරණය කරන. හැබැයි ආවරණය කරන්නේ පොදු ලක්ෂණයක් විදියට නෙමෙයි, ඒ සන්දර්භය ඇතුලේ. දැන් සමහර වෙලාවට කෙනෙක්ගේ සමහර අවකාශයන් වල කෙනෙක්ගේ හිත තීන මිදේට යදි තව කෙනෙක්ගේ හිත තීන මිදේට යන්නේ. තව මේ සමහර අත්දැකීම් වලදී කෙනෙක් තුල කාමච්ඡන්දය ඇති වුණාට එතනින් ඉතුරු කෙනාට කාමච්ඡන්දය ඇති වෙන්නේ එතකොට දැන් අපි අපි ගන්න අරමුණු ඇසුරු කරගෙන ආරම්මණග්‍රාහීව හැමෝටම එක වගේ කාමච්ඡන්දය ඇති වෙන්නේ නෑ. සමහර අයට කැමැත්ත ඇති වෙනවා, සමහර අයට ඇති වෙන්නෙම නෑ. දැන් සමහර ඒවා ඇහුවාම සමහර අයට ව්‍යාපාදේ ඇති වෙනවා, සමහර අයට ව්‍යාපාදේ ඇති වෙන්නේ නෑ. සමහර අයට පින්වත්නි මේ පසුබෑම සමහර ඒවා හද්දී දකිද්දී අත්දකිද්දී සමහර අයගේ හිත තීන විද පසුබෑමක් ඇති වෙනවා, සමහර අය හරි ප්‍රබෝධමත්. ඒ අත්දැකීම පසුබහින්නේ නෑ. සමහර අයට සමහර අරමුණු ඉස්සරහා උද්දච්ච කුක්කුජ්ජේ, ඒ කියන්නේ නොසන්සුන්කමයි පසුතැවීමයි නෝ. සමහර අයට ඒ සමහර අරමුණු ගද්දී නොසන්සුන්කම පසුතැවීම ඉන්නේ නැහැ. සමහර ඒවා හද්දී දැන් මේ දේශනා හද්දී පව සමහර අයට සැකේනවා, සමහර අයට සැකෙන්නේ නැහැ. එහෙනම් මේ මේ මේකේ මේ සම්මුතියේ කතාව තමයි මේ නීවරණ සන්දර්භගතව ඒ ඒ පුද්ගලානුබද්ධව ඇති වෙන එකක්. හරිනේ, සම්මුතිය කියන්නේ තම තමන් සම්මත කරගත්ත එකටනේ සම්මුති කියන්නේ, සම්මත සත්‍ය කියන්නේ. ඒ ඒ අය සම්මතක දැන් බලනකො මේ එකම අරමුණු ගන්නකොට ඒ අයගේ ඇතුලේ සම්මුතියින්ට අදාළව තමයි නීවරණ උපදින්නේ. එහෙනම් නීවරණ කියලා දෙයක් ඇත්තේ නැහැ, ලෝකේ නීවරණ කියලා එකක් නැහැ. පවතින්නේ සන්දර්භය තුළ ඇතිවෙන මනෝමය තත්වයන් විතරයි. එහෙනම් නීවරණ කියන්නේ සන්දර්භයට අදාළ එකක් මිසක් පොදු තත්වයක් නෙමෙයි. ඒ සන්දර්භයට අදාළයි කියලා අපි මෙතන අදහස් කරන්නේ මොකද්ද? සමහර අරමුණු ඉස්සරහා කෙනෙක්ගේ සිත නීවරණ වලින් පෙළුණට තවත් කෙනෙකුගේ සිත නීවරණ වලින් පෙරෙන්නේ. එහෙනම් පරමාර්ථ ඇත්තක් නෑ ඒකේ. මම මේ කියන එක හොඳට ඔළුවට ගන්න. නීවරණ කියන්නේ සාපේක්ෂතාවයේ මත පවතින දෙයක්, නිරපේක්ෂකත්වයට අදාළ දෙයක් නෙමෙයි. සාපේක්ෂයි. ආරම්මණග්‍රාහීව සාපේක්ෂව පැන නගින තත්වයක් තමයි නීවරණ. හැබැයි නීවරණ කියන්නේ බොරුවක් නෙමෙයි. සම්මතය තුළ ඇත්තක් තියෙනවා. ඒ අරමුණු ගන්නකොට ඇත්තටම යා තුළ ඇලීමක් තියෙනවා, ගැටීමක් තියෙනවා, පසුතැවීමක් තියෙනවා, නොසන්සුන්කමක් පශ්චත්තාපයක් එයාට තියෙනවා, සැකයක් තියෙනවා. ඒ බොරු නෙමෙයි. හැබැයි ඒවා පරමාර්ථ ඇත්ත නොවෙන්නේ ඇයි? ඒක සාපේක්ෂයි. ඒ අරමුණු ගන්න හැමෝටම පශ්චත්තාපේ නැහැ. ඒ අරමුණු ගන්න හැමෝටම තෘෂ්ණාව නැහැ, කාමච්ඡන්දේ නැහැ. ඒ අරමුණු ගන්න හැමෝටම ද්වේෂයේ ක්‍රෝධයේ උපදින්නේ නැහැ. ඇතමෙකුට උපදිද්දී ඇතමෙකුට උපදින්නේ නැහැ. ඒ අරමුණු ගද්දී හැමෝටම තීන මිද්දේ නැහැ, පශ්චත්තා මේ මේ පසුබැසීමක් නැහැ. ඒ අරමුණු ගද්දී හැමෝගෙම සිත නොසන්සුන් වෙන්නේ නැහැ. ඒ අරමුණු ගද්දී හැමෝටම සැක සංකා උපදින්නේ නැහැ. සමහර අයට උපදිනවා. ඒකෙන් අපිට එකක් තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? මේ සම්මුතියින් තුල, මේ නීවරණවල කතාව සම්මුතියින් තුල සන්දර්භගතව හටගන්න එක, ඒ ඒ කෙනා තුල ඒ ඒ සන්දර්භය ඇතුලේ හටගන්න එක පොදු තත්ත්වයක් නෙමෙයි. ඒ පොදු තත්ත්වයක් නොවන නිසා ඒක පරමාර්ථ නෙමෙයි. ඒතර පොදු තත්ත්වේ නම් ඒ අරමුණු ගන්නකොට හැමෝටම එකම අත්දැකීමක් තියෙනවා. අන්න පරමාර්ථ. යම් අරමුණක් ගන්නකොට හැමෝගෙම මනෝභාවය සමපාතයි නම් ඒක පරමාර්ථ. පරමාර්ථ ඇත්තක් තියෙනවා. එහෙනම් ඔය පින්නතුන්ලා මේ නීවරණවල ස්වභාවය සම්මුති සත්‍යයට අදාළව කියව ගනිද්දුවලා දකින්න ඕන. මේ නීවරණ කියන්නේ සදාතනික ඇත්ත නෙමෙයි. ඒ අරමුණ දෙස බලන බලන විදියට තමන්ගේ සිත තුළ උද්ගත වෙන තත්ත්වයක්, පුද්ගල බවට සාපේක්ෂව ඇති වෙන තත්ත්වයක්. ඒ කියන්නේ අරමුණු ගන්න විදියට තමන් තුළ ඇති වෙන තත්ත්වයක් පුද්ගල බවට සාපේක්ෂයි. පුද්ගලාර්ථයට සාපේක්ෂ ඔන්න සම්මුති සත්‍ය නීවරණවල. පරමාර්ථ සත්‍ය මොකද්ද? මේ නීවරණ උපදින්නේ, නීවරණ යම් කෙනෙක් තුළ උපදින්නේ, ඒ වගේ හේතු ප්‍රත්‍ය දකින එක තමයි පරමාර්ථ සත්‍ය කියන්නේ. නීවරණ යම් කෙනෙක් දැන් කාමච්ඡන්දේ උපදින්නේ සුභාරම්මණයයි අයෝනිසෝ මනසිකාරය බහුල වුණාම. ව්‍යාපාදේ ඇති වෙන්නේ, ව්‍යාපාදේ ඇති වෙන්නේ පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය බහුල වුණාම. ඔන්න ඔය විදියට ඒ ඒ තැන නීවරණ උපදිනවා නම් උපදින්නේ, හැමෝම තුළ උපදිනව නම් උපදින්නේ ඔය හේතු ප්‍රත්‍ය මත. ඒක එක්කෙනෙකුට අදාළයි එක්කෙනෙකුට අදාළ නැහැ නෙමෙයි, හැමෝටම මෙහෙමයි. දැන් කාගේ හරි හිතේ ද්වේෂයක් ඇති වෙනවා නම්, කාගේ හරි හිතේ ව්‍යාපාදයක් පින්වත්නි ඇති වෙනවා නම්, නීවරණවල එකක් නේ ව්‍යාපාදේ, ව්‍යාපාදයක් ඇති වෙනවා නම් අනිවාර්යෙන් පටිඝ නිමිත්ත තියෙන්න ඕන, අයෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. ඒකත් එක්ක අරමුණ මත මානසිකාරය තියෙන්න ඕන. අරමුණෙන් තොරව අපිට කේන් තියන්නේ නැහැ නේ. මොකාකාරි සිතට අරමුණක් එන්න ඕන. එහෙමනම් මේ මේ කියන කතාව හොඳට ඔළුවට ගන්න පින්නොත්නි, මේකේ තියෙන පරමාර්ථ සත්‍ය. එතකොට දැන් කාගේ හරි දේශය ඇති වුණා නම් හැමෝගෙම ওই විදියට ඇති වෙලා තියෙන්නේ. පරම ඇත්තනේ. ඒ කියන්නේ මේ එහෙමනම් පින්නොත්නි මතක තියාගන්න, මේ පරමාර්ථ සත්‍ය කියන්නේ හේතු ප්‍රත්‍ය විස්තර කරගන්නකම්. ඒක බෙදලා විග්‍රහ කරගන්න පුළුවන් හැකියාව. එතකොට සමී නීවරණ සම්බන්ධ සම්මුතිය යැපෙන්නේ මොකක් මතද? සන්දර්භගතයි, පුද්ගල බවට සාපේක්ෂයි. නීවරණ සම්බන්ධ පරමාර්ථ සත්‍යයට අදාළ දේ මොකද්ද? පරමාර්ථ සත්‍යයට අදාළ දේ තමයි නීවරණවල හේතු ප්‍රති විභාග කරන. ඒ හේතු ප්‍රති විභාග කරගන්නකොට එකිනෙකට එකිනෙකට වෙන වෙනම නෑ. හැමෝටම පොදු තමයි. ඒ පරමත්තක් ඒක. පරමත්ත. එතකොට දැන් කෙනෙක් තුල කාමච්ඡන්දය ඇති වෙනවා නම් ඒ කාමච්ඡන්ද ඒ කියන්නේ කෙනෙක් කෙනෙක් තුල පින්වත්නි රාගය ඇති වෙනවා නම් ඇලීම ඇති වෙනවා නම් කොහොමද ඇති වෙන්නේ පින්වත්නි? එයා තුල අනිවාර්යයෙන්ම ඒ රාගයට අදාළ ආයෝනිසෝ මනසිකාරය බලවත් වෙන්න ඕන, සුභාරම්මණී තියෙන්න ඕන. කාගේ හරි එනවා නම් රාගය ඔය දෙකෙන් ඉන්නේ. ඒක පරම ඇත්තක්. ඒක එකිනෙකට සාපේක්ෂයි, තව කෙනෙකුට අදාළ වෙන විදියක් එහෙම නැහැ. පටිගේ ඇති වෙනවා, ඒ කියන්නේ ව්‍යාපාදේ එනවනම් නිවරණේ දෙකනේ අනිවාර්යෙන් පටිග නිමිත්තයි අයෝනිසෝ මානසිකාරයයි තියෙන්න ඕන, අරමුණ පැත්තේ මානසිකාරය තියෙන්න ඕන. ඔය 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 වචන ටිකෙන්මයි ව්‍යාපාදේ ඇති වෙන්නේ. අන්න එහෙමනම් ඒක පරම ඇත්තක්. ඒක හාමුදුරුන්ට අදාළයි, ගිහි අයට අදාළ නැහැ, ගිහි අයට අදාළයි, පැවිද්දන්ට අදාළ නැහැ, ස්ත්‍රීන්ට අදාළයි, පුරුෂයන් එහෙම එකක් නැහැ. යම් කෙනෙක් තුල දෝමනස්සය ඇති වෙනවා නම් පාටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය බලවත් වෙන්න ඕන, මනසිකාරය අරමුණක තියෙන්න ඕන. අන්න සා පරම ඇත්ත. ආයි බොරුවන්නේ ඒක. තාව ලිහන්න දෙයක් නැහැ. එතකොට ඕක තමයි පරමාර්ථ සත්‍ය නීවරණ. ආර්ය සත්‍ය කියන්නේ, ආර්ය සත්‍ය කියන්නේ යම් කෙනෙක් තුල නීවරණ ඇති වෙනවා නම් ඒ යම් නීවරණ ටිකක් හිතේ හට ගන්නවා නම් ඒ සියලු නීවරණ දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරනවා, දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරනවා. එතකොට සියලු නීවරණ දැන් අපි හිත අපේ හිතේ තියලා ඇති වෙන කැමැත්ත, අපි කැමැත්තට හරි අපි කැමැති විදියට ලෝකෙ ලෑස්ති කරගන්න ආසයිනේ, ඒකත් දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරනවා. ඊට පස්සේ මේ නීවරණ දැන් බලන්න, මේ තමයි ආර්ය සත්‍ය. හොඳයි, එතකොට සියලු නීවරණ දුක්ඛාරිය සත්‍යයෙන් සංග්‍රහ කරලා බලනවා එක. දෙවැනි එක තමයි සියලු නීවරණ මානසිකාරයේ ප්‍රත්‍ය කරගෙන ඇති වී බිඳී යන බව දකිනවා. දෙක, ඉපදීම බිඳීමෙන් පෙළෙන නිසා දුක විදියට දකිනවා. තුන, ඒ නිසා අනාත්ම වශයෙන් දකිනවා. හතර, ඔන්න ඔය විදියට බලන එකයි ති පරමාර්ථ සත්‍ය. ඊට පස්සේ පොදුවේ ටික ඔක්කොම අරගෙන මේ මට්ටම මාතුල තියෙන ඇතුළේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා දකිනවා. එතකොට අර මුළු මහත් කතාවම පිටිපස්සට ගිහින් නිරුද්ධ කළ යුතු එක දෙයක් පේනවා. මොකද්ද නිරුද්ධ කළ යුත්තේ? අවිද්‍යාව පේන්න ගන්නවා. අර කාමච්ඡන්දේ වෙනම, ව්‍යාපාදේ වෙන, ඒවක සම්බන්ධ එක එක වෙන වෙන කියවීම් ගොඩාක් මෙතනට එනකන් තිබ්බා. එයාට දැන් පොදුවේ පේනවා මේ ඔක්කොම ඇති වෙන්නේ මොකක් නිසාද? මේ ඔක්කොම ඇති වෙන්නේ මගේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. එහෙනම් මම අවිද්‍යාවයි නිරුද්ධ කළ යුත්තේ කියලා දකිනවා නම් ඒක තමයි දුක්ඛේ නිරෝධාරිය සත්‍ය. ඊටු මොකුත් පේන්නේ නැහැ, අවිද්‍යාව නිරුද්ධ කළ යුතු බව විතරක් පේනවා. දැන් බලන්න, නීවරණ වලට අදාළ සම්මුති සත්‍යයි, පරමාර්ථ සත්‍යයි, ආර්ය සත්‍යයි ඉතාම හොඳින් දකින්න පින්නවත්. මෙන්න මේ විදියට ඔබ කුමන තැනකුණත් මේ සත්‍ය තුන ඔස්සේ විභාග කරගත්තොත් ඕගොල්ලන්ට කවදාකවත් වරදින්නේ නැහැ. එයා ඉන්නේ ධර්ම මාර්ගේ. එයාට ධර්මී කියලා අමුතුවෙන් ගෝචර විය යුතු දෙයක්ුත් නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලාට මේ හෝරාවක ධර්මානුශාසනා විශේෂයෙන්ම ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වේවායි මම ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ දමිත්තෙන්නකෝන් මහත්මා, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරප්පරෝ මහත්මා, ප්‍රියදර්ශනී කුමාරප්පරෝ මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මේ පින්තුන්ට අපි අනුමෝදනාශිර්වාද කරනවා. ජීවිතාවබෝධයේ, ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රැස්ුණාව සියලු දෙනාට කෙටි කාලයකින් පහසු ආකාරයකින් මේ ගෞතම බුද්ධ ශාසනයේදී වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දාන මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත්, ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ රැස්ුණා වූ අපේ පින්වත් දමිත්තනකෝන් මහත්මා ප්‍රදාන පිනතුන් නමින් මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ ධර්ම දානමේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු සම්මාදිට්ඨික දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා. දේශක්ඛයෝ